අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබේ ගුරු කතරින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙනෙන්නට. අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යම හා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.
ආදරණීය දුවේ පුතේ, සියලු දිනාටම ආයුබෝවන්. 10 ශ්‍රේණියේ ඔබට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩමක් ඉගෙනීමට සූදානම් වෙ සිටින මම බණ්ඩාරවිල ධර්මාශෝක මහාවිද්‍යාලයේ කාංචනා මාපා ගුරුතුමියයි. ඉතින් දුවේ පුතේ, මේ සතිය අපි ඉගෙන ගන්නේ ඔගලගේ පෙළ පොතේ මල්ල ක්‍රීඩා ගැන දැනුවත් වීම කියන පාඩම. මේ පාඩමේදී අපි මල්ල ක්‍රීඩා වර්ගීකරණය ගැන, ප්‍රයාම තරඟ ගැන, තරඟ ඇවිදීම ගැන, ධාවන තරඟ ගැන, ධාවන අභ්‍යාස ගැන ඉගෙන ගන්නවා දුවේ පුතේ. ඕගොල්ලන්ට මතක ඇති පෙර ශ්‍රේණිවලදී අපි ඉගෙන ගත්තා ඇවිදීම, දිවීම, පැනීම, විසිකිරීම වගේ පාඩම් කීපයක් නේද? ඒ පෙර ශ්‍රේණිවලදී ඉගෙන ගත්ත පාඩම් වලින් ඒ ඉගෙන ගත්ත දේවල් මේ පාඩමටත් එකතු කරගෙන අපි මල්ල ක්‍රීඩා වර්ගීකරණය කියන පාඩම ඉගෙන ගමු නේද දුවේ පුතේ? මල්ල ක්‍රීඩා වර්ගීකරණය ගැන ඉගෙන ගන්නකොට දුවේ පුතේ, ඇවිදීමේ හා දිවීමේ සව දුර ප්‍රමාණය අනුවද, පැනීමේ සව විපිලන ආකාරය අනුවද, විසිකිරීමේ සව විසිකරනු ලබන ආකාරය හා උපකරණ අනුවද වර්ගීකරණය කරනවා දුවේ පුතේ. එතකොට එහෙම වර්ගීකරණය කරනකොට මල්ල ක්‍රීඩාවට අයත් සියලුම සව අපි ඉසව පහක් යටතේ බෙදා වෙන් කරනවා. ඒකේ පළවෙනි එක තමයි ජවනිසව් හා පිටියසව්. දෙවෙනි එක තරඟ ඇවිදීම. තුන්වෙනි එක මාර්ග දාන. හතර රටහරහ දිවීම. පහ කඳු දිවීම. මේ ආදී වශයෙන් අපි මල්ල ක්‍රීඩා වර්ගීකරණය ඉසව් පහක් යටතේ ඉගෙන ගන්නවා දුවේ පුතේ. දැන් අපි බලමු මේ මල්ල ක්‍රීඩා ඉසව් වර්ගීකරණයේ පළවෙනි කොටස. ජවන හා පිටිය කියන කොටස. ජවන හා පිටිය කිව්වම ඒක නැවත කොටස් දෙකක් තියෙනවනේ නේද? ජවන ඉසව් සහ පිටිය ඉසව් කියලා කොටස් දෙකක් තියෙනව නේද මේකේ? ඒකෙදි දුවේ පුතේ, ජවන ඉසව් වල කෙටි දුර, මැදි දුර සහ දිගු දුර කියලා කොටස් තුනක් තියෙනවා. දැන් අපි බලමු මේ කොටස් තුන මොනවද කියලා. කෙටි දුර ධාවන ඉසව්. මීටර් 100, 200, 100 කඩලු, 110 කඩලු, 104 සහය දිවීම, 400, 400 කඩලු, ඔය වගේ කෙටි දුර ධාවන ඉසව් කීපයක් තමයි අපි මේ ඉගෙන ගන්න නේද? ඕගොල්ලෝ මේ ඉසව් වලට සහභාගී වෙලත් ඇති නේද? තරඟ වලට ගිහිල්ලත් ඇති නේද? ඊළඟට අපි කතා කරන දුවේ පුතේ මැදි දුර ධාවන ඉසව්. මැදි දුර කිව්වම මීටර් 800, 1500, 3000, ඊළඟට ස්ටිපල් චේස් මේ වගේ ඉසව් අපි කතා කරනවා මැදි දුර ධාවන ඉසව් කියලා. ඊළඟට අපි කතා කරන දුවේ පුතේ දිගු දුර ධාවන ඉසව්. මීටර් 10000 කියන්නේ දිගු දුර නේද? ටිකක් වැඩියෙන් දුර දුවන්න අපිට තියෙනවා නේද? ඔන්න ඔය විදිහට අපි ජවන ඉසව් කොටස් තුනකට බෙදලා ඉගෙන ගන්නවා දුවේ පුතේ. කෙටි දුර ඉසව්, මැදි දුර ඉසව් සහ දිගු දුර ඉසව් විදිහට ජවන ඉසව් කොටස් තුනකට බෙදා දක්වනවා දුවේ පුතේ. ඊළඟට අපි කතා කරන දුවේ පුතේ පිටිය ඉසව් මොනවද කියලා. අපි දැන් කතා කළේ ජවන ඉසව්නේ නේද? පිටිය ඉසව් කිව්වම පැනීම, විසිකිරීම කියලා නැවත ඒක කොටස් දෙකකට බෙදෙනවා නේද? ඒකෙදි දුවේ පුතේ තිරස් සහ සිරස් පැනීම් කියලා නැවත කොටස් දෙකකට බෙදෙනවා මේ පැනීම් ඉසව්. එතකොට තිරස් පැනීම් කිව්වම දුර පැනීම, තුම්පීම පැනීම, මේක පණින ආකාරය අනුව තමයි මේ තිරස් සහ සිරස් බව අපි හඳුනාගන්නේ නේද? ඊළඟට සිරස් පැනීම, උස පැනීම, රිටි පැනීම. එතකොට පැනීම් ඉසව් කොටස් දෙකකට බෙදෙනවා තිරස් සිරස් නේද? ඊළඟට අපි කතා කරන දුවේ පුතේ විසිකිරීම ඉසව් ගැන. විසිකිරීම කිව්වම කවපෙත්ත, හෙල්ල, මිටිය, යකුලිය වගේ ඉසව් අපි ගන්නවා මේ විසිකිරීම ඉසව් ගණයට. ඔන්න ඔය විදිහට එතකොට දුවේ පුතේ ජවන හා පිටිය ඉසව් අපි වර්ගීකරණය ඉගෙන ගන්නවා දුවේ පුතේ. ඊළඟට අපි කතා කරනවා තරඟ ඇවිදීම ගැන. තරඟ ඇවිදීම කිව්වම පිරිමි සහ කාන්තා වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරඟ ඇවිදීම තියෙනවා නේද? ඊළඟට මාර්ග ධාවන තරඟ. මාර්ග ධාවන තරඟ කිව්වම ඉස්සර නම් අපිට මාර්ග ධාවන තරඟ වලට සහභාගී වෙන්න හැකියාව තිබ්බා නේද? දැන් හැබැයි මාර්ග ධාවන තරඟ ටිකක් අඩුයි නේද? එතකොට මාර්ග ධාවන තරඟ වල කිලෝමීටර් 10, 15, 20 ආදී වශයෙන් කිලෝමීටර් ප්‍රමාණ වලින් ධාවන තරඟ පවත්වනවා නේද? ඊළඟට අර්ධ මැරතන් තරඟ තියෙනවනේ නේද? 21 කිලෝමීටර් 21 ට ටිකක් වැඩියෙන් තියෙනවා නේද? එතකොට කිලෝමීටර් 25, 30 වගේ දුර ප්‍රමාණ වලත් තියෙනවා. ඊළඟට මැරතන් තරඟ තියෙනවා. ফুল මැරතන් එකක් නම් කිලෝමීටර් 42කට වැඩියෙන් නේද? ඊළඟට මාර්ග ධාවන මේ තරඟව මේ විදිහට තියෙනවා නේද? ඉස්සර නම් අපිට ගොඩක් දකින්නවනේ මාර්ගදාවන තරඟ නේද? අවුරුදු උත්සවයටත් තියෙනවනේ නේද මේ මාර්ගදාවන තරඟ? ඉතින් මේ විදිහට මේ මල්ල කීඩා විසව වර්ගීකරණයේ මාර්ගදාවන තරඟ කියන කොටසකුත් තියෙනවා නේද දුවේ පුතේ? ඊළඟට රටහරහා දිවීම නේද? රටහරහා දිවීමෙත් පිරිමි සහ කාන්තා කියන කොටස් දෙකටම රටහරහා දිවීම ඉසව්ව තියෙනවා. ඊළඟට කඳු දිවීම. කඳු දිවීම කිව්වත් දුවේ පුතේ පිරිමි සහ කාන්තා කියන කොටස් දෙකටම මේ කඳු දිවීම කියන කොටස තියෙනවා. ඔන්න ඔය විදිහට දුවේ පුතේ අපි ජවන හා පිටිය, තරඟ ඇවිදීම, මාර්ග දාවන, රටහරහා දිවීම, කඳු දිවීම කියන කොටස් අපි මල්ල කීඩයිස වර්ගීකරණයේදී ඉගෙන ගන්නවා දුවේ පුතේ. ඔගලන්ට තේරෙන්නේ නැති නේද මේ ඉසව් වර්ගීකරණය වෙන්නේ කොහොමද කියලා නේද? ඊළඟට අපි කතා කරන දුවේ පුතේ මේ මල්ල කීඩාවලම මල්ල කීඩා වර්ගීකරණයත් එක්කම එන ජවන හා පිටිය කියන ඉසව් යටතට ගැනෙන ප්‍රයාම තරඟ. ප්‍රයාම තරඟ නේද? ප්‍රයාම තරඟ කිව්වම පංච ප්‍රයාම, සප්ත ප්‍රයාම, දස ප්‍රයාම කියලා මේ ප්‍රයාම තරඟ කොටස් තුනක් යටතේ අපි ඉගෙන ගන්නවා දුවේ පුතේ. අපි මුලින්ම බලමු මේ පංච ප්‍රයාම කියන්නේ මොනවද කියලා. පංච ප්‍රයාම කිව්වම ඉසව් පහක් නේද? සප්ත ප්‍රයාම කිව්වම ඉසව් හතක්, දස ප්‍රයාම කිව්වම ඉසව් 10ක් වශයෙන් අපි ප්‍රයාම තරඟ ගැන ඉගෙන ගන්නවා දුවේ පුතේ. අපි දැන් බලමු මේ පංච ප්‍රයාම කියන්නේ මොනවද කියලා. පංච ප්‍රයාම කියන්නේ ඉසව්ව පුතේ දුවේ පුතේ අපි පිරිමි අයට විතරයි මේක තියෙන්නේ. පංච ප්‍රයාම පිරිමි අයට විතරයිනේ තියෙන්නේ. එතකොට ඒකෙන් දැන් බලන්න දුර පැනීම, හෙල්ල විසිකිරීම මීටර් 200, කවපෙත්ත විසිකිරීම මීටර් 1500. මේකෙදී අපි බලන්න ඕන දුවේ පුතේ අර ඉසව් වර්ගීකරණයත් එක්ක එනකොට දුර පැනීම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීම මොන ඉසව් ගණයකට දායිති වෙන්නේ? පිටිසව් වල නේද? එතකොට ඔන්න පංච ප්‍රයාම වල පිටිසව් සහ ජවනිසව් කියන කොටස් දෙකම තියෙනවා නේද? කොටස් දෙකම තියෙනවා නේද පංච ප්‍රයාම වල? ඒක පිරිමි අයට විතරයි සහභාගී වෙන්න පුළුවන් නේද? ඊළඟට සප්ත ප්‍රයාම. සප්ත ප්‍රයාම කිව්වම මේක කාන්තාවන්ට විතරයි. ඒකෙදිත් අර විදිහටම මීටර් 100 කඩලු උස පැනීම, යගුලිය දැමීම, මීටර් 200 දුර පැනීම, හෙල්ල විසිකිරීම සහ මීටර් 800 කියන ඉසව් තියෙනවා. ඒකේ ජවනහා පිටි ඉසව් කවලමේ තියෙනවා නේද? මිශ්‍ර වෙලා තියෙනවා නේද? ඊළඟට දස ප්‍රයාම. දස ප්‍රයාම කිව්වම දුවේ පුතේ මීටර් 100 දුර පැනීම, යගුලිය දැමීම, උස පැනීම, මීටර් 400, ඊළඟට මීටර් 110 සහ මීටර් 100 කඩලු, ඊළඟට කවපෙති විසිකිරීම, පිටි පැනීම, හෙල්ල විසිකිරීම මීටර් 1500. මේ ආදි වශයෙන් ඉසව් කීයද? 10ක් තියෙනවා නේද? හැබැයි මේක දස ප්‍රයාම පිරිමි සහ කාන්තා කියන කොටස් දෙකටම සහභාගී වෙන්න පුළුවන් දස ප්‍රයාම. මේකෙදි දුවේ පුතේ මේ ප්‍රයාම තරඟවල හැම ඉසව්වකදීම දක්ෂයෙක් තමයි ඉස්සරහට යන්නේ නේද? මේ ලකුණු ප්‍රමාණයක් දෙනවා මේගොල්ලෝ මේ ඉසව් වලට සහභාගී වෙද්දී ලබාගත් ස්ථානත් එක්ක. ඒ ලකුණු වැඩිම ලබාගත් එක්කෙනත් එක්ක තමයි මේ ජයග්‍රහණේ තීරණය වෙන්නේ නේද? එතකොට මේ ප්‍රයාම තරඟ වලට සහභාගී වෙන්න නම් අපිට මේ ජවනහා පිටි ඉසව් ගැන හොඳ අවබෝධයක් සහ හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕනේ නේද? මේ ඉසව්ව කොහොමද කරන්නේ නේද? මේකෙන් දක්ෂතාවය කොහොමද අපි ලබා ගන්න කියන එක අපිට හොඳ මේ ප්‍රමාණිකුල පුහුණුවකින් තමයි මේ ප්‍රයාම තරඟ වලට සහභාගී වෙන්න පුළුවන් නේද දරුවනි? ඊළඟට අපි බලමු දුවේ පුතේ තරඟ ඇවිදීම ගැන. තරඟ ඇවිදීම කිව්වම අපි මේ නිකන් ඇවිදීම ගැන නෙමෙයි, මේ තරඟයට ඇවිදීම ගැන තමයි මේ අපි කතා කරන්නේ නේද? එතකොට සාමාන්‍ය ඇවිදීමට වඩා මේ ඇවිදීම වෙනස් නේද? දැන් අපි බලමු මේ තරඟ ඇවිදීමේදී කොහොමද අපි මේක කරන්නේ කියලා. තරඟ ඇවිදීමේදී සෑම පියවරක්ම අවදි දෙකකින් යුක්ත වෙන්න ඕන. මොකද්ද? සෑම පියවරක්ම අවදි දෙකකින් යුක්ත වෙන්න ඕන නේද? එතකොට තනි ආධාරක අවදිය සහ ද්විත්ව ආධාරක අවදිය තමයි ඒ නේද? අපි දැන් බලමු මේ තනි ආධාරක අවදිය කියන්නේ මොකද්ද කියලා. ක්‍රීඩකයා එක් ආධාරක පතුලකින් පොළව හා සම්බන්ධව සිටින අවදිය. ඔන්න එක් ආධාරක පතුලකින් පොළව හා සම්බන්ධව සිටින අවදිය තමයි මේ තනි ආධාරක අවදිය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි එක කකුලක් නැත්නම් එක ආධාරක පතුලකින් පොළව හා සම්බන්ධ වෙලා ඉන්න ඕන. ඒ වගේම මෙහිදී ඉදිරියට ගමන් කිරීමට වේගයක් ඇති කර ගැනීමත් ඉදිරි පතිත කිරීම සඳහා නිදහස් පාදයේ සූදානම් කර ගැනීම සිදුවෙන්න ඕන. ඕන්න ඇවිදීමේදී මේක තමයි අපිට සිදුවෙන්න ඕන නේද? ඒ තනි ආධාරක අවධියේදී. ඊළඟට අපි කතා කරන දුවේ පුතේ දිත්ව ආධාරක අවධිය. දිත්ව ආධාරක අවධිය කිව්වම ක්‍රීඩකයා පාද පතුල් දෙකම පොළව හා සම්බන්ධව සිටින අවධිය. ඕන්න පාද සහ පතුල් අපේ පාදයේ සහ මේ පතුල් කියන කොටස් දෙකෙන්ම පොළව හා සම්බන්ධව සිටින අවධිය තමයි අපි හඳුන්වන්නේ එතකොට දිත්ව ආධාරක අවධිය කියලා. ඊළඟට පොළව හා සම්බන්ධතාවය නොකඩවා පවත්වා ගැනීම මේ අවධියේ අවශ්‍ය වෙනවා නේද? එතකොට දිත්ව ආධාරක අවධිය තමයි අපි ඔය කතා කරේ. කලින් කතා කරේ තනි ආධාරක අවධිය. ඒ කියන්නේ තරඟ ඇවිදීමේ සෑම පියවරක්ම මේ අවධි දෙකකින් යුක්ත නිසා තමයි මේ අපි මේ තනි ආධාරක අවධිය සහ දිත්ව ආධාරක අවධිය ගැන කතා කරේ නේද? ඊළඟට අපි බලමු නිවැරදිව ඇවිදීමේදී පාදවල ක්‍රියාකාරීත්වය. ඕගොල්ලෝ ගාව පෙළපොද තියෙනවා නම් බලන්න පාද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා නේද? නිවැරදිව ඇවිදීමේදීනේ ඕගොල්ලන්ගේ පෙළපොද තිබුණා නේද ඕගොල්ලෝ ගාව? මේක තියෙනවා නම් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ රූපත් එක්ක නේද? ඉස්සල්ලාම පළමුවම මොකද වෙන්නේ? පාදයේ යටිපතුල් විලුඹද දෙවනුව. පළමුව මොකද වෙන්නේ? පාදයේ යටිපතුල්. යටිපතුලේ විලුඹ. පාදයේ යටිපතුලේ විලුඹද දෙවනුව ගෝලයේ කොටසද? දෙවනුව ගෝලයේ කොටසද? අවසානයේදී පායඟිලි. අවසානයේදී පායඟිලි. ඔන්න මෙන්න මේ විදිහට තමයි අපි ඇවිදින්නේ. එතකොට හීල්, බෝල්, ටෝ විදිහට තමයි අපි ඇවිදින්නේ නේද? ඉතින් මේ පිළිවෙල තමයි තියෙන්න ඕන අපි ඇවිදින්නේ නේද? මේ පිළිවෙලින් පාදවල පතුල පොළව හා ස්පර්ශ වීම තමයි සිදුවන්නේ නේද? ඕගලන්ගේ පෙළපොතේ මේක පැහැදිලිව දක්වලා තියෙනවා දුවේ පුතේ. ඒක හොඳට බලන්න ඕගොල්ලෝ නේද? ඊළඟට ඉදිරියට ගමන් කිරීම සඳහා පසුපාදයේ වේගවත් හා ශක්තිමත් තල්ලුවක් අවශ්‍ය වෙනවා නේද? අපිට ඉස්සරහට යන්න පිටිපස්සේ තියෙන පාදයෙන් වේගවත් තල්ලුවක් ඕනි වෙනවා, ශක්තිමත්ව ඉස්සරහට යන්න නේද? ඊළඟට ඉදිරි පාදයේ ඇඟිලි හා ධනහිස් සන්ධිය කෙලින් ඉදිරියට යොමු වී තියෙන්න ඕන නේද? ධනහිස් තමන්න බෑනේ, ඕගොල්ලෝ අහලා තිනවා නේද? ඇවිදීමේදී ධනහිස් නවල ඇවිදින්න බෑ. ඊළඟට ඍජු රේඛාවක් ඔස්සේ තමයි පාද තබන්න ඕනි නේද? පාද ඇද වෙලා තියන්න බෑ. ඊළඟට ඉදිරි පාදයේ බිම පතිත වන තුරු පසුපාදයේ ඍජුවම තියෙන්න ඕන. ඉදිරි පාදයේ බිම පතිත වන තුරුම පසුපාදයේ ඍජුවම තියෙන්න ඕන. ඔන්න ඔය විදිහට එතකොට ඇවිදීමේ ක්‍රියාකාරීත්වයේ සිදුවෙනවා පාදවල නේද? ඊළඟට අපි කතා කරනවා අත්තල කොහොමද ක්‍රියාකාරීත්වය කියලා. උරහිස් ලිහිල්ල තබා ගන්න ඕන. උරහිස් තද කළා තියාගන්න නෑ. උරහිස් ලිහිල්ල තබා ගන්න ඕන. ඒ වගේම මේ වැලමිට සන්ධියේ අංශ 90ක් පමණ වන කොටස තියෙනවා නේද? අංශ 90ක් විතර නමන්න පුළුවන්නේ. මේ නවලා අත් උරහිසෙන් වේගවත් ඉදිරියට පසුපසට චලනය වෙනවා. වේගවත් ඉදිරියට හා පසුපසට චලනය වෙනවත් හොඳට පද්දනවා නේද? අංශ 90ක් පමණ නමලා නේද? ඔන්න ඔය විදිහට අත්තල ක්‍රියාකාරීත්වය. ඊළඟට අපි කතා කරන දුවේ පුතේ උකුලේ ක්‍රියාකාරීත්වය ගැන. උකුලේ ක්‍රියාකාරීත්වය කිව්වම උරහිස් අක්ෂය හා උකුල් අක්ෂය ඔගලන් රූපයේ දක්වලා තියෙනවා. රූපසටහන දක්වන ආකාරයට මාරුවෙන් මාරුවට ඉහළට හා පහළට චලනය වෙනවා නේද? ඉහළට හා පහළට චලනය වෙනවා මාරුවෙන් මාරුවට. ඒ කියන්නේ ඍජු වන පාදයේ උකුල ඉහළට යන අතර එම පැත්තේ උරහිස් පහතට යමු වෙනවා. ඔන්න ඍජු වන පාදයේ උකුල කොටස තමයි එතකොට එම පැත්තේ උරහිසට පහතට යමු වෙන්නේ නැතිව ඍජු වන පාදයේ ඉහළ කොටස උකුල කොටස ඉහළට එනවා. ඒ වගේම එම පැත්තේම උරහිස තමයි පාතට යන්නේ. ඔන්න ඕගලන්ට ඒක මේ රූපසරහණක් මගින්ම බලා ගන්න පුළුවන්. මේ පොතේ තියෙනවා ඕගලන්ට පෙන්නලා. ඒ වගේම ඕගලන්ට පුළුවන් ওই රූපවාහිනී එහෙම මේ දවස්වල gedare ඉන්න නිසා බලන්න පුළුවන් මේ කොහොමද මේ අත්හා පාදවල ක්‍රියාකාරීත්වය, මේ උකුලේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා මේ ඇවිදීමේ තරඟ ගැන තියෙන ක්‍රීඩා වැඩසටහන් වල නැත්නම් ක්‍රීඩා channel වල තියෙනව නේද? මේ වගේ අපිට බලා ගන්න පුළුවන් මේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා නේද? ඔන්න ඔය විදිහට එතකොට අපිට ඇවිදීම සිදු කරන්න ඕන නේද? දැන් අපි බලමු තරඟ ඇවිදීමට අදාළ නීති රීති මොනවද කියලා. තරඟ ඇවිදීමේදී පියවර තැබීමට අදාළ නීති දෙකක් බලපෑවෙන දුවේ පුතේ. නීති කීයද? දෙකක්. අපි දැන් බලමු මේ නීති දෙක මොකද්ද කියලා. තරඟ ඇවිදීමේදී සෑම විටකම එක් පාදයක් පොළව හා සම්බන්ධව තිබෙන පරිදි පියවර තබන්න ඕනේ නේද? හැම වෙලාවෙම එක් පාදයක් පොළව හා සම්බන්ධව තියෙන්න ඕන. ඒ කියන්නේ පසුපස පාදයේ පොළවෙන් නැසවීමට පෙර අපි ඉදිරි පාදයේ පොළවේ ස්පර්ශ වෙන්න ඕනේ නේද? පිටිපස්ස කකුල ඉස්සෙන්න කලින් තමයි ඉදිරි පාදයේ පොළව හා ස්පර්ශ වෙන්න ඕන. ඒ වගේම ඉදිරි පාදයේ පොළව මත තබනකොට පළමු මොහොතේම, කියන්නේ ඉදිරි පාදයේ පොළව මත තබන පළමු මොහොතේ සිටම සිරස් පිහිටීමට පැමිණ තෙක්ම එම පාදයේ දනහිස් නොනැමී ඍජුවම තියෙන්න ඕන. මං කලිනුත් කිව්වා නේද? දනිස් නමන්න බෑ ඇවිදීමේදී. දනිස් නමන්න නැතුව තමයි ඇවිදින්න ඕන. ඔන්න ඔය විදිහට නීති දෙකක් තියෙනවා නේද දුවේ පුතේ? අපි දැන් බලමු මේ නීති දෙකේ රූප සටහන් කොහොමද කියලා නේද? ඔයගලගේ පෙළපොතේ දක්වලා තියෙනවා දැක්ක නේද ඒක නේද? මේ රූප සටහන් දෙකකින් දක්වලා තියෙනවා මේ දනිස් නැමීම සහ ඊළඟට පොළව හා සම්බන්ධතාවයේ නැතිවීම ගැන රූප සටහන් දෙකකින් දක්වලා තියෙනවා නේද? ඔන්න ඔය විදිහට දුවේ පුතේ එතකොට තරඟ ඇවිදීම කියන ඉසව්ව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ ධාවන තරඟ ගැන. ධාවන තරඟ කිව්වම ඕගොල්ලෝ ධාවන තරඟ වලට සහභාගී වෙලා තියෙනවා නේද? ඉතින් මේ ධාවන තරඟදී අපි ධාවන තරඟයට ආරම්භයක් ලබා ගන්න ඕනේ නේද? හරියට ආරම්භයක් ලබා ගන්න බැරි වුණොත් එහෙම අපිට තරඟයෙන් පරාජය වෙන්න වෙනවා නේද? ඒ නිසා නිවැරදි ආරම්භයක් අපි ලබා ගන්න ඕන ධාවන තරඟ වල. මේ ධාවන තරඟ ආරම්භය ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ සිදු වෙනවා නේද? ධාවන තරඟ ආරම්භයේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. හිටි ඇරමුම සහ කුදු ඇරමුම. අපි දන්නවා තරඟ වලට ගියාම අපි ගන්න ආරම්භ ක්‍රම මොනවද කියලා නේද? එතකොට හිටි ඇරමුම කිව්වම අපි දන්නවා සැරසෙන් කිව්වම ලයින් එකට ඇවිල්ලා නැත්නම් ආරම්භක රේඛාවට ඇවිල්ලා තමයි අපි ආරම්භය ලබා ගන්නේ හිටි ඇරමුමේ. විධාන අවස්ථාත් අඩුයිනේ ඒක නේද? එතකොට කුදු ඇරමුම කිව්වම කුදු ඇරමුම අපි කොටස් තුනකට බෙදෙනවා. කෙටි ඇරමුම, මැදුම් ඇරමුම සහ දිගු ඇරමුම කියලා කොටස් තුනකට බෙදෙනවා. අපි දැන් බලමු මේ ආරම්භ ක්‍රමවල හිටි ඇරමුම කියන්නේ මොකද්ද කියලා. හිටි ඇරමුම ලෝඩා ගන්න අපි ගොඩක් වෙලාවට මීටර් 400ට වඩා වැඩි ධාවන ඉසව් වලට නේද? ඒ කියන්නේ ටිකක් වැඩියෙන් දුවන්න තියෙන ඉසව් නේද? එතකොට හිටි ආරම්භය සඳහා අපි විධාන ලබා දෙනවා නේද? මේ විධාන අපි දෙකක් තියෙනවා. ඒ ගැන ඒ විධාන දෙක ගැන අපි දන්නව නේද අනිවාර්යයෙන්ම? සැරසෙන් යා නැත්තම් වෙඩිහඬ තමයි අපි මේ හිටි ආරම්භය ලබා ගන්නේ. එතකොට අපි බලමු දැන් හිටි ආරම්භයේ මේ අවදි මොනවාද කියලා. සැරසෙන් යා අවස්ථාව නැත්තම් වෙඩිහඬ කියන අවස්ථාවේ කොහොමද අපි ඉන්න ඕනේ කියලා. අපි සැරසෙන් කිව්වම හුරු පාදයේ ආරම්භක රේඛාවට ඉතාම ආසන්නව තබලා අනෙක් පාදයේ පහසු ආකාරයට අපි පිටිපස්සෙන් තියාගන්නවා. එහෙම තියාගෙන සිටගෙන ඉන්නවා. ඊට පස්සේ ඉදිරි පාදයේ විරුද්ධ අත වැලපිටෙන් නමා ඉදිරියට නැමෙනවා. අපි ලයින් එකට ගාවට කකුල තියලා මේ වැලමිට නමලා ඉදිරි පාදයේ විරුද්ධව අතට වැලමිටෙන් නමලා ඉදිරියෙන් තබාගෙන අනෙක් අත පිටිපස්සෙන් තබාගෙන නැමිලා ඉන්නවා. ඊළඟට ඉදිරි දණහිස මදක් නමනවා. අනිවාර්යෙන්ම ඉස්සරහ තියෙන මේ දණහිස මදක් නමලා තමයි ඉන්නේ සැරසෙන් අවස්ථාවේදී. යා අවස්ථාව කිව්වම වෙඩි හඩස් සමග අපි ක්ෂණිකව ඉදිරියට නික්මෙන්න ඕන. ඔන්න විදියට එතකොට හිටි ආරම්භයේ අවදි දෙකක් අපි කතා කරා දුවේ පුතේ. ඊළඟට කුදු ආරම්භය. කුදු ආරම්භය කිව්වම කුදු ආරම්භයේ විධාන තුනයි නේද? සැරසෙන් වේන්‍යා නැත්නම් වෙඩි හඬ විධාන තුනයි. එතකොට මේ විධාන තුනට අනුව තමයි අපි මේ කුදු ආරම්භය ලබා ගන්නේ දුවේ පුතේ. මේ කුදු ආරම්භයේ කොහොමද ආරම්භය ගන්න කියලා ප්‍රායෝගිකවනේ අපි කරන්න ඕනේ නේද? ඔගලගේ දැන් පෙළපොතෙත් මේකේ රූප සටහන් කීපයක් තියෙනවා. මේකේ පැති පෙනුම සහ ඉදිරි පෙනුම නේද? එතකොට අපි කුදු ආරම්භයේදී අත් දෙකම ආරම්භක රේඛාව ආසන්නවම සමාන්තරව තියාගන්න පොළව හා ස්පර්ශව නේද? ඊළඟට පතුල් දෙකම ආරම්භ පුරුවේ තියෙන්න ඕනේ නේද? ඊළඟට පිටුපස පාදයේ දණහිස පොළව හා ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම නේද? ඊළඟට දෑත් උරහිස් මට්ටමට පළල්ල තමයි අපි මදක් ඇතින් තියාගන්නේ නේද? ඊළඟට දෑත් වල ඇඟිලි ආරූකුවක හැඩයට අපි තබා ගන්න ඕනේ නේද? හිස සිරුරේ පිටිපස හා සම මට්ටමක පිහිටලා තියෙන්න ඕන. ඊළඟට ආරම්භක රේඛාවට සෙන්ටිමීටර් 20 30 අතර පමණ ඉදිරියෙන් දැස් යොමු වෙලා තියෙන්න ඕන අපි ආරම්භය ලබා ගන්නකොට නේද? ඉතින් ඔන්න ඔය විදියට සැරසෙන් කියන විධානයේදී අපි ඉන්න ඕන. වේන්න අවස්ථාවේදී දුවේ පුතේ දණහිස් දෙකම ඉහළට එසවෙනවා. ඉදිරි පාදයේ දණහිස අංශ 90ක් පසුපස පාදයේ දණහිස අංශ 110 130 අතර පමණ වෙනසේ තමයි අපි ඉන්න ඕන. ඊළඟට උරහිස් මට්ටමට වඩා උකුල් ප්‍රදේශයේ ඉහළින් පිහිටලා තියෙන්න ඕන. ඒ වගේම ශරීරයේ බර දෑත් මත රඳා පවතින ඕන. එතකොට තමයි ෂණිකව අපිට මේ නික්මෙන්න පුළුවන් වෙන්නේ මේ විධානය ලැබුණම නේද? අපි බලමු දැන් ඉදිරියට තල්ලු වීමේ අවධිය කොයි වගේද කියලා. දෙපතුලින් ආරම්භක පූර්ව තල්ලු කිරීම සමගම අපි සිරුර ඉදිරියට යනවා නේද? ඒ වගේම දෙයත් පොළවේ ස්පර්ශයෙන් ඉවත් වෙලා ඉදිරියට තබන පාදයේ විරුද්ධ අත ඉදිරියටත් අනෙක් අත වේගින් පසුපසටත් තමයි යන්නේ නේද පද්දමි? ඊළඟට කඳ ඉදිරියට තල්ලු වීම සමග පසුපස පාදයේ ඉක්මනින්ම ඉදිරියට පැමිණෙනවා නේද? ඉදිරියට තල්ලු වීම සමග උකුල ප්‍රදේශය ධනහිස දිගහැරි පවතින නේද? ඉදිරියට තල්ලු වීම සමගම උකුල ප්‍රදේශ හා ධනහිස දිගහැරි පවතින ඔය විදියට එතකොට ඉදිරියට තල්ලු වීම අවදී සිදුවෙන්න ඕන නේද? ඒ වගේම දුවේ පුතේ මේ ධාවන ආරම්භයේදී මේ ආරම්භක රේඛාවේ සිට පෙර පාදයේ තබන දුර ප්‍රමාණය හා පාද අතර දුර ප්‍රමාණය මත මේ කුදු ආරම්භයේ කොටස් තුනකට බෙදෙනවා. කෙටි ඇරමුම, මැදුම් ඇරමුම සහ දිගු ඇරමුම. උන් අපි ස්ටෙප් ගන්න විදිහ අනුව නේද? එතකොට පාද අතර අඩුම පරතරයක් තියෙනවා නම් අපි කියනවා ඒක කෙටි ඇරමුම කියලා. මැදුම් ඇරමුම කියන්නේ පාද අතර පරතරයේ කෙටි හා දිගු ඇරමුම් දෙක අතර ප්‍රමාණයට වෙනවා නම්. ඊළඟට දිගු ඇරමුම කියන්නේ පාද අතර වැඩිම පරතරයක් තියෙනවා නම් ඔන්න දිගු ඇරමුම කියලා කියන ඔය විදිහට කෙටි ඇරමුම, මැදුම් ඇරමුම සහ දිගු ඇරමුම කියලා මේ ආරම්භක ක්‍රම මේ කොටස් තුනක් තියෙන හුදු ආරම්භයේ නේද? දැන් අපි බලමු තරඟ ආරම්භයේ සිදුවන වැරදි මොනවාද කියලා. තරඟ කරුවෙකුට සැරසීමට හෝ වේ නිරියව සම්පූර්ණ කිරීමට අනවශ්‍ය කාලයක් ගැනීම. ඒ කියන්නේ යා මේ වැඩි වේලාවක් ගන්නව නම් ඔන්න තරඟ ආරම්භයේ සිදුවන වැරද්දක් විදියට ගන්නවා. ඊළඟට ශබ්දයකින් හෝ වෙනයම් අයුරකින් අනෙක් තීරිකයන්ට බාධාවන් ලෙස ආරම්භය ගැනීම. ඒ කියන්නේ කාටත් බාධා වෙන්න විදියට ආරම්භයක් ගන්න බෑ. ඊළඟට වෙඩි හඬට පෙර තමා සිටීරියව වෙනස් වීම නේද? වෙනස් කර ආරම්භක චලනයක් ලබා ගත්තොත් එහෙම අපි කියනවා තරඟ ආරම්භයේ වැරද්දක් වෙලා කියලා නේද? ඉතින් මෙන්න මේ විදිහට තරඟ ආරම්භයේ වැරදි සිදුවෙනවා. ඔයගොල්ලෝ අන්තර්ජාතික තරඟ ආරම්භලත් ඇති නේද? ආරම්භයේ වැරදුනම මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දැකලත් ඇති නේද? ඊළඟට අපි කතා කරනවා මේ ධාවන තරඟයකට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් තමයි තරඟ අවසානය. ධාවන තරඟ අවසානය නේද? අවසානයේදී අපි බලමු කොහොමද ඉන්න ඕනේ කියලා. සෙන්ටිමීටර 5ක් පළල ධාවන දිශාවට ලම්බක වූ රේඛාවකින් අවසානය තමයි දක්වන්නේ නේද? එතකොට එම අවසාන රේඛාවේ පිහිටි ධාවන දිශාව ළඟම ධාරයෙන් අවසානය සිදු වෙන්න ඕනේ නේද? එතකොට අවසාන රේඛාවේ ධාවන දිශාව ළඟම ධාරය සමග සාදන සිරස්තලයකට ක්‍රීඩකයන්ගේ කඳ කොටස නැත්නම් මේ කවන්දේ කියන කොටස නැත්නම් ටෝසෝ එක කියන අපි නේද? ඉස අත් පාහැර කොටස තමයි ටෝසෝ එකට යොමු වන අනුපිළිවෙල අනුව තමයි ජයග්‍රහකයා තීරණය කරන්නේ නේද? තරඟ අවසාන රේඛාව පෙර අවසාන රේඛාවට පෙර තබන අවසාන ධාවන පියවරේදී සිරුරේ කවන්දේ කොටස තරම පෙරට කිරීම නිවැරදි අවසානයේ ශිල්පීය ක්‍රමය වෙනවා. ඔගොල්ලෝ මේ දකින්න ඇති මේ රූපසටහන් නේද? මේ රූපසටහනේ තරඟ අවසානයක් දක්වලා තිනවා. ඊළඟට ඔයගොල්ලෝ තරඟ අවසාන කරන ඒවා දැකලත් ඇති. ඔය ඔලිම්පික් තරඟවල එහෙම කොහොමද ධාවන තරඟයක අවසානය තීන්දුව වෙන්නේ කියලා නේද? අපි ගොඩක් වෙලාවට මේ ධාවන තරඟ අවසානයේදී සමහර වෙලාවට අවාසි වෙන අවස්ථා තියෙනවා අපි අවසන් කරන විදිහ අනුව නේද? ඒ නිසා මේ තරඟ අවසන් කරනකොට මේ කවන්දේ නැත්නම් මේ ටෝසෝ එක ගැන වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ. සීටුවේ කවන්දේ කොටස තරම පෙරට කිරීම නිවැරදි අවසානයේ ශිල්පීය ක්‍රමයේ තමයි වෙන්නේ නේද? ඔන්න ඔය විදිහට අපි ධාවන තරඟ අවසානය ගැන ඉගෙන ගන්නවා දූපතේ. මේවා අපි ප්‍රායෝගිකව කරලා පුරුදු වෙන්න ඕනේ නේද? ඊළඟට අපි කතා කරනවා මේ තරඟයකදී මේ ධාවන අභ්‍යාස ගැන. අපි ධාවන අභ්‍යාස ධාවන වේගය වැඩි කිරීමට ඒ වගේම නිවැරදි ධාවන ශිල්පීය ක්‍රමය ඉගෙන ගන්න ධාවන අභ්‍යාස අපිට ಉಪಯೋಗී වෙනවා නේද? එතකොට ධාවන අභ්‍යාස තුලින් අපිට ප්‍රයෝජනවත් වෙන දේවල් ගොඩක් තියෙනවා නේද? අපිට පුළුවන් අත් පාද නිවැරදිව චලනය කරන්න බලය ලබා ගන්න අපිට පුළුවන් නේද? අත් පාද නිවැරදි චලනෝස්සේ බලය ලබා ගැනීමට පුළුවන් ධාවන අභ්‍යාස තුලින් අපිට නේද? ඊළඟට ධාවන පියවරක නිවැරදි චලන ව්‍යුහය රිද්මය ලබා ගන්න අපිට පුළුවන් වෙනවා. ඊළඟට ධාවනයේදී නිවැරදිව කඳ කොටස තබා ගන්න පුළුවන් වෙනවා මේ ධාවන අභ්‍යාස කිරීම තුලින්. ඒ වගේම ස්නායු පේශී සමායෝජනයක් වෙනවා. ඊළඟට ධාවනයට අදාළ වෙන පේශි හා සන්ධි කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. වේගය දියුණු වෙනවා නේද? ශාරීරික යෝග්‍යතාවේ වර්ධනය වෙනවා. මෙන්න මේ විදිහට ධාවන අභ්‍යාස අපිට ඉතාම වැදගත් වෙනවා. අපි ප්‍රැක්ටිස් කරනවා නම් ධාවන අභ්‍යාස කරන්නම ඕනි නේද? දැන් අපි බලමු මේ ධාවන අභ්‍යාස වල කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන මොනවාද කියලා. අපි ඒවා රනින් ABC කියලා තමයි අපි හඳුන්වන්නේ. රනින් A කියන කොටස අපි දැන් බලමු. රනින් A කිව්වම ධනහිස ඉදිරියට හා ඉහළට ඔසවමින් මාච් කිරීම නැත්නම් ස්කිප් කිරීම, සෙමින් දිවීම. ඔන්න එතකොට ආධාරක පාදයේ පතුල සම්පූර්ණයෙන්ම පොළවහා ස්පර්ශව තියෙන්න ඕන. ඒ වගේම විරුද්ධ පාදයේ කලවා පොළවහා සමාන්තර වනසේ දණහිසෙන් නමලා ඉහළට ඔසවන්න ඕනේ නේද? ඔන්න රණින් මේකේ. ඒ අතරම ආධාරක පාදයේ යටිපතුල පාද කොට්ටාහ ඇඟිලි තුඩු දක්වා ඔසවමින් ඉදිරියට තල්ලු වෙන්න ඕන දුවේ පුතේ. ඊළඟට අත් නේද? අත් අපි වැලමිටෙන් අංශක 90ක් නමලා ධාවනයේදී ක්‍රියා කරන ආකාරයටම අපි ඉදිරියට හා පසුපසට ගමන් කිරීම සිදුවන්න ඕන. ඔන්න ඔය විදිහට අපි ධාවන අභ්‍යාසවල රණින් මේ කියන කොටස කරන්න ඕන දුවේ පුතේ. මේවා ප්‍රායෝගිකව අපි කරන්න ඕන. මෙහෙම ඉගෙනගත්තට මේවා ප්‍රායෝගිකව කරලා තමයි අපි මේවා ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නේද? ඊළඟට රණින් බී දණහි සිදිරියට හා ඉහළට ඔසවා පාදයේ දිගහැර පොළව තබමින් නැවිදීම ස්කිප් කිරීම සෙමින්දිවීම කරන්න පුළුවන් අපිට නේද? එතකොට ආධාරක පාදයේ හොඳින් දිගහැර පතුල පොළවහා ස්පර්ශව තියන්න ඕන. ඊළඟට විරුද්ධ පාදයේ දණහිසෙන් අංශක 90ක් නමල පොළවහා සමාන්තරව තියන්න ඕන. ඊළඟට එම පාදයේ ඉදිරියට දිගහැර පොළවට පහර දෙන්න ඕන. ඒ අතරම ආධාරක පතුල මේ පාදයේ පතුල හා පාද කොට්ට ඇඟිලි තුඩු දක්වාම එසවෙන්න ඕන නේද? ඊළඟට අත් වැලමිටෙන් අංශට 90ක් අනිවාර්යෙන්ම නැමෙන්න ඕනේ නේද? සමහර දුවන ක්‍රීඩකයන්ගේ අත්වල ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න පුළුවන්. මේව හදන්නේ අපි මේ ධාවන අභ්‍යාස තුලින් නේද? ඊළඟට රණින් සී ගැන කතා කරනවා අපි. පාද පිටිපසට නමලා විලුඹ පසුපසෙහි වද්දමින් ඇවිදීම සහ සෙමින්දිවීම. එතකොට මේකේ ආධාරක පාදයේ පතුල පොළවහා ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ නේද? ඒ වගේම විරුද්ධ පාදයේ දණහිසෙන් පිටිපසට තබලා තට්ටම් ප්‍රදේශයේ යට කොටසට පහර දෙන්න ඕනේ නේද? ඒ අතරම ආධාරක පාදයේ පතුල පාද කොටහ ඇඟිලි තුඩු දක්වාම එසවෙන්න ඕනේ නේද? ඒත් එක්කම මේ හැම එකම වගේම මේකෙත් අංශ 90ක් වැලමිටෙන් නමලා ධාවනයේ ක්‍රියා කරන ආකාරයටම ඉදිරියට හා පසුපසට ගමන් කරන්න ඕනේ මේත් නේද? මේක මාරුවෙන් මාරුවට අපි කරන්න පුළුවන් නේද? මෙන්න මේ විදිහට අපි රණින් ABC ඉගෙන ගන්නවා දූපතේ. රණින් ABC නේද? ධාවන අභ්‍යාස ඉගෙන ගැනීම තුළින් අපිට පුළුවන් අපි මේ අත්හා පාදවල නිවැරදි චලනයන් සිදු කරන්න නේද? ඉතින් දුවේ පුතේ, අපි දැන් මේ පාඩමේදී මල්ල ක්‍රීඩා වර්ගීකරණය ගැන, ප්‍රයාම තරඟ ගැන, තරඟ ඇවිදීම ගැන, ධාවන තරඟ, ධාවන අභ්‍යාස ගැන ඉගෙන ගත්තා නේද? මේවා ප්‍රායෝගිකව අපි කරලත් බලන්න ඕනේ නේද? ඉතින් මේ ඉගෙන ගත්ත දේවල් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා මම හිතනවා දුවේ පුතේ. ඉතින් දුවේ පුතේ, මේ ඉගෙන ගත්ත දේවල් වලින් ප්‍රායෝගිකව කරලා ඔයගොල්ලෝ තරඟ වලට සහභාගි වෙලා විභාගලත් මේවට උපයෝගී කරගෙන නේද? මේවා උපයෝගී කරගෙන කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ ඉගෙනගත්ත දේවල් තුලින් දුවේ පුතේ. එහෙනම් දුවේ පුතේ, නැවතත් මේ වගේ පාඩමකින් හමු වෙන තෙක් ඔබ සැමට ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.